මේ සෝවාන් පුද්ගලයෙකුගේ කාමරාග පටිග අනුසය ප්‍රමාණය යන කාරණා දෙන්න කියලා කියන්නේ. සෝවාන් පුද්ගලයෙකුට කාරණා හයක් අත්හැරලා යන සංයෝජන වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන මේ තුන අත්හැරෙනවා. අපායගාමි ලෝභය, අපායගාමි ද්වේෂය, අපායගාමි මෝහය කියන පහ ටික අත්හැරලා යනවා. අපායගාමි කරන්නේ යම් රාගයක් හේතු වුණා. ලෝභ මට්ටමට ඇදිලා ඊට පස්සේ. අපායගාමි කරන ද්වේෂයක් තිබුණා නම් ඒ මට්ටම අත්හැරෙනවා. අපායගාමි මෝහය අත්හැරෙනවා. ඔන්නේ කාරණා හරය සෝවාන් පුද්ගලයාගේ අත්හැරෙන. එතකොට මේ අනුසේ ප්‍රමාණය වෙන මොකද? අනුසයත් එක තමයි අපායගාමීව රාගය අත්හැරලා දෙන්නේ. අපායගාමී කරන්නවන්න හේතු වෙන ද්වේෂය අනුසයත් එක විසන සෝවාන් පුද්ගලයා. අපායගාමී වෙන මැත්තේ මේ මෝහය අනුසයත් එක විසන සෝවාන් පුද්ගලයා. ඒ නිසා නැවත කවදාවත් ඒ ටික හද ගන්න කියන්නේ නැහැ. සදාතම හතර පහෙන් නිදා. සෝවාන් පුද්ගලයා. අනුසේ බෙදුනට පස්සේ යලි කර්මය හැසෙන්නේ නැහැ, පුනර්භවයක් හැසෙන්නේ නැහැ. සතර පායේ හේතුකාරකගෙන විදියට. ඒක නිදහස් වෙනවා. පුනර්භවයක් නැන්නා පුනර්ජාතියක් හටගන්නේ නැහැ. නැ මනුෂ්‍යයෙක් වෙලා සෝවාන් ඵලයට පත් වෙනොත් සතර පායකට වෙන විදිය පුනර්භවයක් හටගන්නේ නැහැ. භවයෙන් පුනර්භවය හදන්න බැහැ. භවයෙන් පුනර්භවය හදන්න අවිද්‍යාව එක තියෙන සම්බන්ධතාවයෙන් එකලයි එක හදන්නේ. යම් කිසි අවිද්‍යාව සිද හැරියන ප්‍රඥාවයි. රාමලී සමුච්ඡේ ද ප්‍රහාණය කරන අනුසයත් එක්කල. ආරමුණ එනවා. විපාකරමුණ ආවට විපාකයෙන් පුනර්භවය ගොඩනගෙන මාහජ කර්තේ ගොඩනගෙන්නේ නැහැ. දහම් තේරුම් ගන්න ඉතින් මේ ධර්මයේ වටිනාකම ධර්මයේ තිබෙනා වූ සාන්ත ස්වභාවය විදහාස් වීමේ චින්තනයේ තියෙන සාන්ත ප්‍රණීත භාවය ධර්මාභෝධයේ වැටහෙනා යම් පිළිගැනීම බලහල ඒ මුද්දලා ඒ කටයුතු ඉතර කාලයක අපිට හමුදාවේ හිටියා ඉන්නන ඕවාගේ කටයුතු කළා ධර්ම කටයුතු කළා මොන්දේ ඉන්න පුළුවා ඒ කාලේ මිනිහ එකකින් බැන්න පොරේ ගහනවා කන පැයිලන්නේ ඔකට කියලා කියනවා දර නෙමෙයි ගහන ඔය මැත්තේ මානසිකත්වයක් තිබුණා ඒක එයා කවදා හරි යම් දවසක බනහල අනේ අතර මං කරලා තියෙන අපරාධ වල හැටි මේ සුළු දෙයක් කරා මම මිනිස්සුන්ට ඉඟි හිංසා කළා වැඩක් ඇති අරගෙන ගන්නද මොනවා හැකන් ධාම්මයේ කලි ඔහොම අදහසක් ඇවිදිලා ඉතම ඔක වුණේලා එහෙම යා නොකන සාන්තභාවයකට පත් වෙනවා දැන් අර කවදා හරි ගහපු එකේ ඇවිදිලා ඉතම ඔකේ පරි ගන්නා විලාප ප්‍රවෘත්ති එකක් කියලා බල බල ඉඳලා සුළු විලා කියලා ගහන දේ මාසේ දැන් මොකද කරන්නේ ඉදා බැන්නා නම් එහෙම කන පැලෙන්නේ ගහනවා කියලා ගහපු එක දැන් ඉවරයි. අර වුණා. ප්‍රතික්‍රියාව නැතුණා. අන්න ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් දක්වන ස්වභාවයක් තියෙනවා. මේ ප්‍රඥාව වැඩනහම ඒ ක්‍රියාවට දක්වන ප්‍රතික්‍රියාවයි වෙනස් වෙන්නේ. ඉතින් කර්මයක් කරපෙකට විපාක වශයෙන් අරමුණ එනවා. අරමුණ ප්‍රතික්‍රියාව දුන්න පුනර්භවයේදී හේතු වෙනවා කර්මයෙන් බැඳෙන අභිසංකාරයක් හසු. ප්‍රඥාවෙන් ඒක දුරු කරලා තිබුණොත් අරමුණ එනවා ප්‍රතිචාරය එනවා අපි ප්‍රතිචාරය නැත්නම් පුනර්භවයේදී හිත කොට නැගින් නැති නිසා මතු ප්‍රතිසන්දියක් වශයෙන් උප්පත්ති ලැබන්නේ නැහැ දුකදී මේකයි සෝවාන් පුද්ගලයා එතෙක් කල කරපු විභාගයන්ගෙන් දුකදීට ගෙනියන්න බැරි විභාගයකට එකපාර ගෙනියන්න බැ කම්මා විභාගාවක් ගන්න කර්මයක් කරපුවා විභාගය එනවා ඒ විපාකයේ සුසු පරිදි ආපුනා. ਉਹ ප්‍රඥාවෙන් වැල්ලා තිබුණේ නැත්නම් යථාභෝධයේ වැල්ලා තිබුණේ නැත්නම්. ඊ ආපු විපාකයේ දක්වන ප්‍රතිචාරය නිසා විපාකෝ කම්ම සම්භාව කියන එකක් කරනවා. අන්න වර්ණාසන්න මොහොතක පුනර්භවයක් හට ගැනීමට හේතු වෙන කර්මය. පෙරපු කර්මෙ හේතු වෙන්නේ වර්ණාසන්න මොහොතේ කර්ම කර්ම නිමිති ගති නිමිති කියන විපාක කියලා දෙන්නා. ඔය කියන දේ නැද්ද? පුනර්භවය හදන්නේ විපාකව කම්ම සම්භාව කියලා එතෙන් නිර්මාණය කරන කර්මයේ චුත වෙන මොහොත වෙනකොට චුත වීමට ආසන්න කාල සීමාවේ ඔහුගේ මානසිකත්වයේ ආපු කර්මයේ ප්‍රතිචාර දැක්වේ කොහොමද විපාකව කම්ම සම්භාව කියලා පුනර්භවයේදී හේතු වෙනා වූ කර්මයේ නිර්මාණය කරනවා එතින් පුනර්භවයේදී හේතු වෙන විඥානය පහළ වෙනවා එතින් ප්‍රතිචාරය වෙනස් වෙනවා ප්‍රඥාවන්. කර්මය ආවා විපාකයේ වෙනුවට ආවේ. ඉස්සරහ මෙහෙම අවස්ථාවක් ආවම මගේ හිත කෝපයට පත් වෙනවා. දැන් මම ඉවදීමේ සතුට ලබනවා. දැන් වයින්ඩේ ඉන හැන. ඉවදීමේ හැකියාවේ සතුටක් ඇති වෙනවා. එදා වයින්කොට ප්‍රතිචාරයක් වෙනවා කන පැලෙන්න ගහන්නගේ. ඒ මුත්‍රිලියම ධර්මයෙන් ඉවරනට පස්සේ එයාට ආයි නැවතත් ඒ වගේ සිද්ධියක් අරමුණිලා එනකොට ඉවසීමේ සම්පූර්ණයේ හොට එනවා ඊට. ජගත කර්මයේ පුළුවන් දෝ වෙනස් කරනවා. ඈ ඒ ක්‍රියාවලිය වෙන කරනවා. මරණාසන්න මොහොත වෙනකොට කියන්නේ මෙහෙමයි. යම් කිසි පුද්ගලයෙක් මරණාසන්න මොහොතේදී විවිධාකාර ක්‍රම රටාවක් තියෙනවා. දැන් අපි හිතන්නක මෙහෙම දෙයක්. යම් කිසි බෝම්බයක් තියෙනවා. ඒක තියෙනවා නම් අර යම් කිසි මේ එළියෙන් තියෙනවා නම් වෙඩි නූලක් නැහැ. ඒක වතු කරන නූලක් තියෙනවා. ඒ නූලට ගින්දර තියලා බෝම්බයක් වතු කරන්න පුළුවන්. මේ පෙර ඔය ටයිමින් බෝම්බයක් තියෙනවා ටයිම් තියෙනවා වෙලාවක් තියෙනවා. මේක හරියට පැයකින් පත්තු වෙනවා. කියලා පැත්තක තියෙනවා හවදේ නිහඬ වෙලා. නිෂ්ක්‍රියව තිබුණා පැයකින් පත්තු වෙනවා. අන්න ඒ වගේ ක්‍රමයක් තියෙනවා. යම් කෙනෙක් තීන තියලා හිට පුළුවන්. හැබැයි කල්පිය හතර හිටන් අර ටයිමින් තිබ්බා වගේ ඒ මානසිකත්වය හතරක් තියෙනවා. ගති ලක්ෂණයක් පහල කරලා තියෙනවා. ඒ ගති ලක්ෂණේ කර්මජ වෙනවා. උපපත්ති කර්මජව සිද්ධ කරනවා. චිත්තජ නෙමෙයි උපපත්ති සිද්ධ කරන්නේ. චිත්ත මොහොතකින් පහළ වෙන නම් ඒ මොහොතත් එක සාජාත කර්ම සහ නානාක්ෂණික කරන කර්ම ශක්ති දෙකක් නිපදවන. මෙන්න මේ නිපදවන ජනක කර්ම ශක්තියක් නිපදවලා තිබුණා. ජනක කර්ම ශක්තිය කියන්නේ හිත නෙමෙයි. හිතවිලි නෙමෙයි. කර්ම ශක්තිය කියන එක වෙනස්. හිතවිලි චිත්තජව පහළ වෙන්නේ. හිතජන්ත වෙනකොට හිතවිලි පහළ වෙන්නේ. පටිඝාන්‍ය පූර්ණ කර්මජ කර්මයෙන් ජයද කරා. නිසා ඇදෙන්නේ හිතක් අවශ්‍ය නැහැ. ගොඩනගන සකස් කරලා තිබුණ වැඩ පිළිවෙලකට අනුව කොම්පියුටරේ ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඉන්නේ අවශ්‍ය ශක්ති විශේෂය අනුකූලීලි ක්‍රියාත්මක කරලා යනවා. යම් කිසි මනසේකට අන්තිම මොහොත වෙනකොට අත් චිත්ත ප්‍රබලව තිබුණා. ඒ විලාදී ඒ බුද්ධිලා ලැබෙන කර්ම ශක්තිය මේ අනු පිළිවෙලට අනුව ඒ මොහොතේ නැගෙන චිත්ත ශක්තියෙන් බලවත් කර්ම ශක්තියක් ඉපදවනවා. එහෙම නිපදවා ගත්තොත් ඔහුට පුළුවන් එතනින් කර්මජ බලයක් නිපදවන්න ප්‍රතිසන්දිය වෙනස් කරගන්න. ඒක සියල්ලන්ට ඔබේ ආර්ය බුද්ධලයට නම් මරණාසන්න මොහොතේදී අවසිහි නේ. අනාර්ය බුද්ධලයට අවසිහි වෙනවා. ඒක ආර්ය හෝ වේවා අනාර්ය වේවා ඔහුගේ කර්ම ශක්තියේ වැඩක් නැහැ. සැකස්මා. හැම කෙනෙකුම සකස් වෙලා තියෙනවා. ඒ කර්ම ශක්තියේ දැවැත්මට අනුකූලව තමයි ඔබේ උත්පත්තිය හේතු වෙන ගති ලක්ෂණී ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. මේක ක්‍රමය. අනික තමයි දැන් අපි මේ උපමාවක් කියන්නේ මේ ශරීරයට කියන්නේ ගුහාවක් කියලා. මේ ශරීරයේ ගුහාවක්. බලන්න සින්ද්‍රා තිබ්බ. ශබ්දය හන සින්ද්‍රා දෙකක් තියාගත්ත. ගඳ සුවඳ ගැනීමට සින්ද්‍රා දෙකක් තියව හිට හදාගත්ත. රස ගැනීමට සිවනමැති සිද්ද්‍රාවක් හදාගත්ත. ඔය ආදී වශයෙන් තිබෙනා වූ ගුහාවක් ඇතුලේ තමයි මේ දැනීම් තියෙන දැනීම් ඇති කරනවා කර්මජ කය තියෙන්නේ. කර්ම කය කියන එක එකක්. පටිසන්ධිය ලබන්නේ කර්මජ කයයි. මේක ආහාර දෙකයි. සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිලා සතර මහා භූතයන්ගේ ආහාර වගේ මේකේ වැඩිච්ච එකයි. මේකට කියන්නේ ගුහාව. දැන් අපි කෙනෙකුට තීන ඇති වුණා කියන්නේ මොකද? අපි දැන් රූප ඇහි බැලීමට, ශබ්ද ඇහිීමට, ගඳ සුවඳ දැන ගැනීමට, මේ ආදී වශයෙන් හිතට යමක් අරමුණු කරගෙන ඉඳ මාත්‍ය කරගෙන තියෙන මේ ගුහාව. හරියට අපි අරගත්තොත් එහෙම මැටියෙන් හදලා තියෙනවා එක්තරා ලොකු මිනිස් රූපයක්. ඒකේ තියෙන ඇස් දෙකට හිල් දෙකක්, කන් දෙකට හිල් දෙකක්, නාසයේ තෙහිලා, පාදට හිලා, ওই විදිහට හදලා තියෙනවා කියමුකෝ අපි අර මැටි රූපේ. අපි මැටි රූපේ අතෙන් ගිහලා ඇස් දෙක තියෙන දෙයට ඇස් දෙක කන් දෙක තියෙන දෙයට කන් දෙන මේ හිල් වල ගැළපෙන විදිහට හිටියොත් එහෙම. අපි දැන් මැටි රූපේ අතරින් ඇතුලේ තියෙන ඇස් දෙකෙන් රූප බලන්නත් පුළුවන්. මැටි රූපේ තියෙන හිලතලෙන් සද්දේ අහන්නත් පුළුවන්. අර මැටි රූපේ තියෙන ආග්‍රහණය කරන හිලෙන් එන ගන්ධය ආග්‍රහණය කරන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් වෙලාදී මුතර මැටි රූපේ බෙල්ලදී විතර ඇහැටි විතර වහන. කලති විතරත් වහන. නාහෙති විතරත් වහන, කලති විතරක් වහන මේ වැරුවොත් එහෙම. අතර ඇතුලේ ඉන්න එක්කනට රූප වෙන්නේ නැහැ, සද්දය වෙන්නේ නැහැ, ගඳ සුවඳ වෙන්නේ නැහැ, රහද වෙන්නේ නැහැ මොකුත්. හරියට මරණාසන්න මොහොතේ කය දුර්වල වෙලා. ඇතකන දිවනාසයේ ශරීරයේ කියන ඉන්ද්‍රිය පහ අවලං වුණොත් ඔන්න ඔය සිද්ධියක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය මැටි රූපේ වගේ තියෙන මේ බාහිර කය කොහොම බාහිර ඉන්ද්‍රියන්ගේ ආපදාවක් කියලා වැහුණොත් රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ ඇහෙන්නේ නැහැ, රහ දැනෙන්නේ නැහැ. ওই தත්ත්වෙට පත් වෙනවා. යම් මොහොතක මේකයි ජීවිත රූපිය විසුණාට පස්සේ අභ්‍යන්තරයේ තිබිච්ච රූපසම හිත මනස විඥාණය කියන මේ නාම ධර්මයන්ට ඇයිද ස්කන්ධය. මේකෙන් ඉවත් වෙනවා. හරියට අර මැටි රූපේ ඔක්කොම වහලා තිබුණාට පස්සේ මැටි රූපේ බින්දොත් එහෙම මොකද වෙන්නේ? ඇතුලේ හිටපේ කාට ලස්සන රූපක් පේනවා, සද්දත් ඇහෙනවා, ඔක්කොම ඇතේනවා ඉතින්. වැහිලා දිවිච්ච මැටි රූපෙ දිවිච්ච කට්ටි බෙදලා දැම්මොත් එහෙම. හොඳට පේනවා ඇහෙනවා ඔක්කොම වේ. ඔන්නෝම සිද්ධියක් වෙනවා මේකට කියනවා මේ සූක්ෂම කය ඇක්සල් බොඩි ආදි වශයෙන් මේ නවීන විද්‍යා ක්‍රම වලින් ඕක හොයාගෙන තියෙන ওই විදිහට. බුදුරජාණන් වහන්සේ මේ උපමාවත් දේශනා කරනවා. මේ මස්ලේ කයේ ස්වභාවය ගැන සුචරිතව සහ දුචරිතව ඉන්න දෙන්නෙක්ගේ උපත හටගන්නේ නැහැ. මේකට උපමාව දෙනවා මේ විදිහට. ගිතෙල් පුරවපු කලයක් තියෙනවා, වැටි කලයක්. ඇතුලේ තියෙන ගිතෙල්. යම් කෙනෙක් ඕක වතුරට දාලා බිඳිනවා. බිඳලා පස්සේ මොකද වෙන්නේ කියලා. කලේ තිබිච්ච කළු ටික ඔක්කොම අර වතුරේ යටට වහිනවා. ඒකෙදි පිට හැරෙ හිරේලා තියෙන ගිතලක් තිබුණා. ඒක උඩ පාවෙයි. ඒ ගිතෙල් වල හැටි. දැන් මේක උපමාවක් වශයෙන් පෙන්නලා කියනවා. යම් කිසි කෙනෙක්ගේ හිත සුචරිතේ වැඩිලා තිබුණා නම්, පූර්ණ වෙලා තිබුණා නම්, ඒක හටගන්නේ ඉහෙරට ඇදෙන මානසිකත්වයක් හැදිලා තියෙනවා. උදාහ මානසිකත්වය. හැබැයි තියෙන්නේ මාත්‍රියේ සහිත කය ඇතුළු කරගෙන. කය මැරෙන වෙලාවට අර කය නැමෙති ගුණ පොළවේ පුනු වෙලා යයි, බල්ලෝ සතු හරි කාලයයි, නරි හරි කාලයයි, කබර හරි කාලයයි. හිතේ මානසික විඥාණය යන අභ්‍යන්තරී තිබුණා වූ යම් කිසි මානසිකත්වයක් සම්බන්ධ වෙලා තිබුණාද අන්න ඒක හරියට ගිතල උඩට ගියා වගේ උඩට එනවා. දැන් ආත්මෘතියට අහුවේ කියන වයිට මේක කියන්නේ නැතුව ඉන්න ත්‍රිපිටකේ හොයාගෙන තේරුම් ගන්න බැරි ඉන්නේ. ආත්මවාදීට අහුවේ මෙහෙම අපි ඔබ කිව්වොත් කියලා. අපි දෙක කියලා පිටේ ලෑන අහුවත් ආත්මයක් වෙන්නේ කියලා ගත්තා කියලා නිගමනය කරලා කියලා වැරදි ආකල්පයක් ගන්න. ඒ ආත්ම කියන දෘෂ්ටිය හොයාගත්තේ නැති අය එහෙම කියන්නේ. දැන් මේ ක්‍රියාවම තමයි අදත් තියෙන වතුරේ ගියාට පස්සේ වෙලක් අය. වතුරේ ගුණාට පස්සේ අර මනෝ මේ වශයෙන් කතා කරලා එක්ක මතුවර නැවතු උපතක් ලැබු ළමයි. ඒ විලාසේදී වතුරේ ගියාට පස්සේ මම උඩට ගියා කියලා. අර බුද්ධ දේශනාවට එකගයි. ඊට පස්සේ මම පහ වෙලා ගියා කියලා. අයි බයිපාස් හැක්කම් ආදිය කරනකොට කියනවා මම උඩට ගිහින් බලා හිටියා. බුදුරයන් වහන්සේ ඔබ දේශනා කරලා දිනවා අර කලගිරිය දාපු ගිතෙල් ටික තියලා යටදී බින්දහම කලකට යට ගියාට ගිතෙල් ටික උඩ දෙනවා වගේ හිතේ මානසික විඥානීය යමක් ඇද්ද මේක උඩ දෙනවා වගේ. හැබැයි ඉතින් වරද්දලා තේරුම් ගන්නවා විඥානීය සංකේත බලන්න අහන්න හැකියාවක් නැහැ, රූපයක් නැහැ. විඥානයේ ඉන්නේ රූපේතරෝ වේදනාවේතරෝ සංඥාවේතරෝ සංකාරයේතරෝ විඥානයේ ගමනක් හෝ හිටීමක් හෝ වැඩිමක් හෝ චුතියක් හෝ නොගියෙ. මේ පුදේ. න විඥානයේ උඩට එන්නේ රූපයත් එක්ක. ඒ මස්ලේ කය ඇතුළේ හතර මහ භූතයන්ගෙන් හටගත්ත ධනීවාන කය නෙමෙයි. අන්නේ කියන සියුම් රූපස්කන්ධය. අන්නේ රූපස්කන්ධයත් එක්ක බැඳි තමයි කර්මජ රූපේ. කර්මජ රූපයෙන් හටගත්ත රූපස්කන්ධය තමයි අරමුණු ගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රසාද රූප විහිදන්නේ. චක්කු ප්‍රසාදයේ තෝත ප්‍රසාද ගාන ප්‍රසාද කියන කර්මජ රූප. මෙන්න මේ ප්‍රසාද රූපයෙන් හටගත් එක තමයි අර මම උඩට ගිහින් බලා හිටියා කියනට යන සියුම් රූපේ ඒකයි. මේ කර්ම චිත්ත කියන දෙකේ මහදෙනේ රූප තියෙනවා. ඔය දෙකම ඇදලා උඩට එන. පිරිසිදු පිට ගිහින් යන ඒත් එන්නේ එහෙම. ඒක තමයි ඇක්සල් පොඩි කිව්වේ සූක්ෂම කය ආදි වශයෙන් මේ විදිහට කිව්වේ ඔබට. ධර්ම විරෝධතාවයක් නැහැ කියන කියමන බුදුරණාහිගේ දේශනාවක ඇදලා දේශනා කළා දේ. මේ මරණාසන්න මොහොතක සිහි නැතුව ඉන්නවා කියලා කියන්නේ යම් කෙනෙක්. මේ කායික වන්නාව යම් ආපදාවක් නිසා ඇසකන් දිවනාසී ශරීරයේ සහිත මොලේ සම්බන්ධ මේ මස්ලේකයට ඇති කරන තමයි අක්‍රිය වෙලා තියෙන්නේ. ඕක ඇතුලේ හිර වෙලා බැඳලා තියෙනකන් අර විඥානීය සහිත සූක්ෂම කර්මජ කායිකත්වයේ අභ්‍යන්තරයේ තියෙනකන්. ඒත් සිහි නැතුව වගේ ඉන්න. මොකද අරමුණු වෙන්නේ නැති නිසා මතක් කරන්න බෑ, දකින්න බෑ, හිතන්න බෑ. යම් හේතුවකින් ජීවිත රූපයේ බෙදලා ගිය ගමන් මේ කායයේ තියෙන සම්බන්ධයෙන් ඈත් වෙලා යනවා. ඉවත් වෙනවා. කාය මෙහි වැරෙනවා. අර සූක්ෂම කායිකත්වයෙන් ඉවතට ගියාම ආයෙ හොඳට ඇහෙනවා, පේනවා ඔක්කොම තියෙනවා. වැඩ කරනවා. මනෝද්වාරය වැඩ කරනකොට මනෝද්වාරයේ පංචද්වාරික ක්‍රියාවලියත් එක්ක සම්බන්ධනේ විතරයි අපිට දැනෙන්නේ. එහෙම නැත්නම් අපිට දැනගන්න බෑ මනෝද්වාරය වැඩ කරනවාද කියලා. ඒ තත්ත්වයේ ඉඳගෙන. හැබැයි අපි ඒ තත්ත්වයට පත් වෙච්ච මොහොතක හීනය දකින්නවා වගේ. සමහර දෙනු සිහි නැති කරගුවාම අසකන ජීවනාතිය ශරීරයේ ඉන්ද්‍රිය පහම අක්‍රියයි. ඒගොල්ලෝ කියනවා මොකද වුනේ? මම හොඳ රසන හීනයක් දැක දැක හිටියා. ආවෑත් එහෙම කිලක් තියෙනවා. මම මල්වත් එකට ගියා ඒ වෙලාවේ. හරිය සාන්තව. එහෙම කියනවා. එතකොට සීහ නැති කරව මත්තම තියෙන මනෝස්වාරී ක්‍රියාත්මක කරන ඇතුලේ. මනස සීහ නැති කරවන්නේ වෙයි. ඉන්ජෙක්ෂන් ගහලා නිකන් මොනහරි ක්ලෝරෝපෝම් අල්ලලා හරි ඉන්ජෙක්ෂන් ගහලා තිබුණා. හරි අපි සීහ නැති කිරීමේදී කරන්නේ. පංචේන්ද්‍රිය සහිත මාංශ කායත තිබෙන්නා වූ අරමුණු ගන්න මාධ්‍ය වහල දෙන්නේ. ඒ තුලින් අරමුණු ගන්නවා නම් හිත ඒක වහල් ගන්න. ඒතොර කායයේ තිබෙන ස්පර්ශයන් කැපුවත් ඉදුවත් දැනෙන්නේ. ඒකයි එතන හිත වෙන්නේ. හැබැයි මනස කියන්නේ ওই ටික අයිටි එකක් නෙමෙයි. මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට අර කර්මජ කායත් එක්ක සම්බන්ධිලා මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. ශාරීරිය සීන ටිකත් මේක ජීවිත රූපය පවතිනවා නම් මේකෙන් පිට වෙන්නේ නැහැ. ඒකත් එක තියෙනකොට හීන ලෝකයක ඉන්නවා වගේ එතනින් ඒ ලෝකෙ හිද්දිය හොඳට පැහැදිලිව පේනවා මතක තියෙන ඔක්කොම තියෙනවා. හැබැයි භෞතික ලෝකෙ තියෙන ඒවා නෙමෙයි. මේ භෞතික ලෝකෙ තියෙන ඒවා බලන දා ඇසකට දේවලා තියෙන ශාරීරිය කියන මේ භෞතික ඉන්ද්‍රිය කොටසෙන් හැටගත්ත උපකරණයක් වන කයක් හැදෙන්න ඕන. එහෙම නැත්නම් සූක්ෂම කය චිත්තජ කය සමග සමසලා සූක්ෂම කය ගොඩනගෙන්න ඕන. එහෙම ගොඩනගුණොත් නැවත මේ ලෝකෙ වැළිය හැකියි. එහෙම නැත්නම් මේ ලෝකෙ බලන්තිය ටික අත්හැරලා මනස ක්‍රියාත්මක කරලා ඉතින් මනසෙන් අරූප ලෝකේ දකිනවා. අරූප ලෝකේ තියෙන සිතිවිලි. සිතිවිලි සීන ඡායාව මගින් දකින්නත් පුළුවන්. මනෝ රූප දකින්නත් පුළුවන්. ඒ ක්‍රමෙට එහෙම දැක්ක හැකියි. භෞතික ලෝකයේත් එක සම්බන්ධයෙන්ද පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා හිටන් කර්මජ රූපයේද වස්තු රූපයේද වලින් සම්බන්ධ වෙන්න ඕනේ. හෘද රූපයත් වලින් සම්බන්ධයක් එන්න ඕනේ. හෘද රූපය සම්බන්ධ නැත්නම් බාහිර ලෝකය දැනගන්න බැහැ. ඇහිම දැනගන්න, පේනේවා දැනගන්න, ගඳ සුවඳ කියලා දැනගන්න, රස කියලා දැනගන්න, ස්පර්ශ කියලා දැනගන්න. හෘද රූපය පහළ වෙන්න ඕනේ. වස්තු රූපේ වටා තිබෙන ඊළඟ එක තමයි හෘද රූපය කියන්නේ. වස්තු රූපේද හෘද රූපය කියන්නේ සූක්ෂම කයත්‍රි සූක්ෂම කය කියලා කියන්නේ කර්මජ කයෙන් හතපු ඊළඟ මේ දැනගන්නවලු මේ ප්‍රසාදකයි. චක්කු ප්‍රසාදේ තියෙනවා. චක්කු ප්‍රසාදකය තියෙන නිසා ප්‍රසාද රූපේට රූප රෝචන වෙනවා. සෝතම් ප්‍රසාදේ තියෙන නිසා අහන්න පුළුවන්. සද්දේ ඇහෙන. ඒ ප්‍රසාද රූප වලින් හද ප්‍රසාදකය කියන්නේ තමයි කර්මජ කය කියන්නේ. කර්මජ කය මරන්න බෑ, කවන්න පුතන්න බෑ. ඒකේ ප්‍රධාන කාරණේ හැදීම හෝ දුර්වල කිරීම හෝ වැළැසීම හෝ කර්මයේම සතුයි, කර්ම ශක්තියේම සතුයි. ඒකට උපකරණයි. මබ්ලේ කය කපන්න පුළුවන් මරන්න පුළුවන්. අර සර්වජ කය කාටවත් එහෙම කපන්න පුළුවන් මරන්න බැහැ. ඒක ද්‍රව්‍ය වස්තුව වෙන පරිවර්තනය කරන්න බැරි රූක්ෂමයි. じゃ ඒකේ යම් කිසි දුකක් විඳිනා නම් දුකක් විඳින්න අවශ්‍ය කරන කර්ම ශක්තිය මුල් කරගත්ත එක කය හදන කර්මජ රූපවලු. අපායික සත්වයින්ටවත්. එන කර්ම ශක්තිය ගොඩනගින කයට ඒ ලෝකයේ තිබෙනා භෞතික පරිසරයේ දුක් වේදනා ඔක්කොම දැනෙනවා. කර්ම ශක්තිය ගොඩනගන නිසා කොච්චර දැව්වත් කොච්චර කැපුවත් කිතුවත් පිටුවත් නැවත තිබුණා වගේ හැදෙනවා. ඒ කර්ම වේගයේ තියෙන තාක්කල් ඔහු මැරෙන්නේ නැහැ. ඒ විචුත වෙලා යන්නේ නැහැ. ඒක ඇති වෙන වෙනස. ඔව් ආපාලකම ඉඳ වෙනවා. මොකද ඒක හැද මිනිස් කායක් නැහැ, එකපාරයි මරන්න පුළුවන්. 10 පාරක් මරන්න බැහැ මිනිහ. මොකද මස්ලේ ගනිබවන කය හැදලා තියෙන්නේ ඒක විනාශ ආකාරය. කර්මජ කය ක්ෂණයකින් කර්මයෙන්ම නිබදවන. කර්මය නිසා මේකට භුක්ති විඳින හිතේ දුකට ගෝචර වෙලා හදන් කැපෙනවද දැනෙනවා කෙටෙනවද දැනෙනවා ඔක්කොමත් දැනෙනවා. ඒ ක්ෂණයේ ඉක්ම යනකොට ආයෙහෙර තිබුණා. ආයි කමනකොට කරනකොට ඒක දැනෙනවා. ඔකේ ඒකයි කාරණා. කොච්චර කැපුවත් කෙරුවා නැවත හිටියාวะ. කර්ම ශක්තිය කවද්ද ගෙවෙන්නේ? ගෙවිලා ඉවරකන් ඒකයි නිර්මාණය නවතින්නේ. අනාතයි එතනින් මේ ඉස්සරහට. මිනිහෙකුට වගේ දුවලා ගහලා බේරෙන්නත් බැහැ. කර්ම ශක්තිය ප්‍රධාන ක්‍රියාත්මක වෙනවා ඇති. උපක්‍රම ක්‍රියාත්මක කරන්න බැහැ. බලවත් කර්මයේ ස්වභාවයයි. යාපි හීනයක් දකින්නකොට අලියේ කැතේ පන්නනවා වගේ දැක්කොත් එහෙම ඒවා හීන දකින්නක් කවුරුත් අත්දැකීම් තියෙන. අපිට හිතලා කරලා පුළුවන් එකක් ඒ විදිහට ජීවිලා නැහැ මොනවා හරි ඒ ශක්තියම ලැබිච්ච එකක් අපිට. උට අහු වෙන්නත් පුළුවන්. නැටි වැඩි දුවන්නත් පුළුවන්. හීන ලෝකේ ගහක් තියනද කියලා අපිට හිතලා ගහක් නැගලා උදේ දේන්නේ එහෙම ක්‍රමයක් නැහැ. ඒ හීනෙම ආය අදහස මොකද්ද? ඒ අදහස ක්‍රියාත්මක කියලා දුක හෝ දැක හෝ බය හෝ විදගෙනම ඉන්නෝනේ හීන වේලක. අනිත් වගේ හැබෑවට වෙන්නව හීනයක් වගේ තමයි ඔය කියන අපාලෝකයේ තිබෙන්නා වූ කර්ම ශක්තිය තුලින් තමයි ආවසනික වුණේ කරා. හිතලා කරන්න පුළුවන් එකක් නෑ උපක්‍රම ජීවිතයෙන් ගොඩනගන්න එතන බෑ. උපක්‍රම තියෙන්නේ මිනිස්සු අතරලා ප්‍රධාන වශයෙන්. සත්වයින්ට උපක්‍රම බොහොම අඩුයි. බොහෝ පොන්චු උපක්‍රමයක් නිසා දුරදිග හිතන්න පුළුවන් උපක්‍රම සීලී ශක්තිය තියෙන දෙවියන්ටත්. ඒක තියෙන්නේ මිනිස්සුයි. ඒක විශේෂත්වය. ඉතින් සෝවාන් සුද්ධියේ මේ කාමරාග පිටික කියන අංශයේදී සතර පහකට එන්න හරිය ඉවර නිදා. සුතඥා බුද්ධිලයාගේ ඒව අප්‍රමාණ ප්‍රමාණ කරන්න බැහැ. මොකද හේකරපු නැති නිසා අංශයේ විඳ නැති නිසා. අංශයේ විඳුනට පස්සේ සීමා වෙනවා සතර පහකට නොවන මැත්තේ දුක හැපද කර ගෝචර වෙන විදිය. සතර පහ දුකට ගෝචර වෙන විදිය කායිකත්වය ගොඩනගන්නේ කර්ම ශක්තිය. ඒ හැටි ඔක්කොම විදිර ගියා සාමී. ඒ නිසා කියනවා ඒ ඇත්ත ප්‍රමාණවත් වන්නව ඉදිරි වෙනවා දුක් විඳීමුණ ප්‍රමාණවත් වෙනවා. සතර පහ දුකක් එන්නේ නැහැ. ප්‍රවෘත්ති භාග වශයෙන් සුගතිය කියලා වෙන දුකක් ඇද්ද? ඒක මේක තව සිද්ධ වෙනවා කාම ලෝකේ ඉන්න. අනාගාමී බුද්ධලයාට පටිඝහින් පහළ වෙන්නේ නැහැ. කාමී පිළිබඳව කාම රාගය කියන අග්‍ර වේලා පහළ වෙන්නේ නැහැ. ආම හැංගීම් නැති රහතන් වහන්සේ. එකයි තියෙන වෙනස.